හොඳයි. එහෙනම් සාවධානව අහන්න. විශේෂයෙන්ම මේ අය ඉහළ මාර්ගඵලයක් ලැබීමට බලාපොරොත්තුෙන් වැඩ කටයුතු කරන නිසා ප්‍රහාණය කළ යුතු ධර්ම පිළිබඳව සරල දේශනාවක් ඉදිරිපත් කිරීමට අදහස් කළේ. මේ අය දන්නෝ සෝවාන් වෙනකොට සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරමාශකය සංඝෝල ධර්මයන් සේවන බවත් අනාගාමීන උත කාමදාග පටිග අනුසය ධර්මයන් නැතිවෙන බවත් එවගේම රහත් වෙනකොට රූප රාග අරූප රාග මාන උද්දච්ච අවිද්‍යාව කියන සංගෝචන ධර්මයන් සේවී යන බව කියන කරුණු මේ අය මැනෙන් දන්නා දේවල්. මේ ඒ මාර්ගඵල ලැබෙන විට ඒ සංගෝචන ධර්මයන් සේවී යන අවස්ථාවලදී තවත් ධර්ම සේවෙන් නිරුද්ධ කළ යුතුයි, ප්‍රහාණය කළ යුතුයි. මේ ප්‍රහාණය කළ යුතු ධර්ම ගැන අවබෝධයක් ඇති කරගෙන ඒවා ප්‍රහාණය කිරීම සඳහා කටයුතු කිරීම ඉහළ මාර්ගඵල ලැබීම සඳහා බෙහෙවින් උපකාර වන නිසයි මෙම දේශනා ඉදිරිපත් කිරීමට අදහස් කළේ. දසුත්තර නිකායේ තියෙනවා මේ ප්‍රහාණය කළ යුතු ධම්ම කොටස් 10ක්. ඒකෝ ධම්මෝ පහවතබ්බෝ, එක ධර්මයක් තියෙනවා ප්‍රහාණය කළ යුතු කුමක්ද? ඒකම ධර්මයේ කියන්නේ අස්මිමානෙ. මම කියලා කෙනෙක් සිටී කියන හැඟීමට තමයි අස්මිමානය කියන්නේ. අස්මිමානය කියන්නේ සක්කාය දිට්ඨිය නෙවෙයි. සක්කාය දිට්ඨිය කියන්නේ පංචස්කන්ධය තුළ ආත්මයක් ඇත කියලා සිතන සිටීමද. අස්මිමානය කියන්නේ අස්මිතමානං අස්මිමානං කියලා නිර්වචනය කරලා දක්වන්නත් පුළුවන්. මම කියලා කෙනෙක් සිටී කියන හැඟීම. මේ අස්මිමානය දුරු කිරීම සඳහා අනිත්‍ය සංඥාව අනිවාර්යයෙන්ම වැඩි යුතු වෙනවා. අස්මිමානේ දුරවන්නේ රහත් වෙනකොට. නමුත් අනිත්‍ය සංඥාව සෝවාන් සකදාගාමී අනාගාමී අදහස් කියන සියලුම මාර්ගඵල ලැබීමට බලාපොරොත්තු වන අය විසින් දිනු කරගත යුතු ධර්මයක්. අනිත්‍ය සංඥා භික්ඛේ භාවේ තබ්බා අස්මිමාන සමුද්ධාතාය. අනිත්‍ය සංඥෝ භික්ඛේ භික්ඛුනෝ අනත්ත සංඥා සංඛාතේ අනත්ත සංඥේ අස්මිමාන සමුද්ධාතං පාපනාති කියලා බුදුහාමුදුරුවෝ දැක්වූ පාඩයක් තියෙනවා. මහණෙනි, මේ අනිත්‍ය සංඥාව භාවිත කරන්නේ ඒ අනිත්‍ය සංඥාව භාවිත කිරීම තුළින් අනාත්ම සංඥාව පිහිටනවා. ඒ තුළින් අස්මිමානය නිරුද්ධ කරන්නට පුළුවන් කියන එකයි සාමාන්‍ය සරල අදහස. මේ අනිත්‍ය ගැන දන්නා නමුත් ඔය තියෙන අනිත්‍ය දර්ශනය විශේෂයෙන්ම ප්‍රමාණවත් වන්නේ ඉහළ ඉහළ මාර්ගඵල ලැබීමට නම්. විශේෂයෙන් අස්මිමානය නිරුද්ධ කරන්නට නම් සෑම ක්ෂණයක් පාසාම තමන්ගේ රූපස්කන්ධයත් නාමස්කන්ධ ධර්මයනුත් වෙනස් වී යන ආකාරය දැකිය යුතුයි. උදාහරණ වශයෙන් කතා කරනනම් අපි ඇස්පින්නම් ගහන වෙලෙස ඉතාසුළු ක්‍රියාවක් කරන විට පවා ඇස්පිහාටු උඩට යන විට මුළු ශරීරයේම රූප කලාප සියල්ලම බිඳිබිඳි යන ආකාරය, ස්පර්ශ පහළට එන විට මුළු ශරීරයේම රූප කලාප පහළට බිලිබිලි යන ආකාරය දකින්නට පුළුවන් තරම් අනිත්‍ය සංඥාව ප්‍රගුණ වීම ප්‍රගුණ වෙලා තිබෙන්නට ඕන. එවැනි කෙනෙකුට එසේ අනිත්‍ය සංඥාව ප්‍රගුණ වෙලා තිබෙන නිසාම පුළුවන්කම ලැබෙනවා අස්මිමානය නිරුද්ධ කරන්න. උදාහරණ වශයෙන් කතා කරනවා අපි ආනාපානසති භාවනා කරනවායි කියලා. ඒ ආශ්වාස ප්‍රශ්වාස තුළ ඒ වායු ධාතුව කියලා තියෙන ඉදිකට තුඩකටත් සාංචි වඩා කුඩා වෙන සියුම් වායු ධාතු කොටස් එතන මෙතනම නැති නැති යන ආකාරය දකින්නට පුළුවන්. ආශ්වාස වායු ප්‍රශ්වාස වායු ධාතුව බාහිර වායු ධාතුව හා සම්බන්ධ වෙලා තියෙන නිසා බාහිර වායු ධාතුව කෙලින්ම ඒකාංශයෙන් අණු කොටස් වශයෙන් කැඩි කැඩි යන ආකාරය විනාශ වී නිරුද්ධ වී යන ආකාරය දකින්නට පුළුවන්. මේ ආස්වාස ප්‍රස්වාස වායුවට අනුව තමන්ගේ ශරීරයේ තියෙන පඨවි ආපෝ තේජෝ වායෝ ආදී මූල ධාතු අතරත් ඒකාංශයෙන් අණු කොටස් වශයෙන් එතන මෙතනම කැඩි කැඩි බිඳි බිඳි යන ආකාරය දකින්නටත් පුළුවන්කම ලැබෙනවා. ඒකත් සමතරව සමා වාඩිවී සිටින ආසනය ඒ ආසනයේ තියෙන පඨවි ආපෝ තේජෝ වායු දහස් කොටස් ඒවා වහමහා විනාශ වෙන්නේ යන ආකාරයේ ඒ ආශ්‍රයේ සම්බන්ධයට තියෙන මහා පුත්‍රයේත පුත්‍රයේ තියෙනවන යන්තා දේවල් දස්කලංගේ වල දොරවල් ඉදකනන් සත්‍යවාදී යන්තා දේවල් තියෙනවන මහා පුත්‍රයේයි මේ පුත්‍රයේ තියෙන සියලුම දේවල් මේ ආකාරයෙන් දහස් වශයෙන් බිඳි බිඳි යන ආකාරයේ දකින්න පුළුවන්. මේ දර්ශනය මුළු විශ්වයටම පැතිරලා පේනකොට මුළු විශ්වය පුරාම අනිත්‍යයෙන් තොර කිසිම සංස්කාරයක් නැති බව දකින අවස්ථාවකදී මුළු විශ්වයම නිරුද්ධ වී යාමක් අත්දකින්න. සාමාන්‍යයෙන් මේකට ශූන්‍යතාවයක් අත්දකින්නට පුළුවන්. නමුත් ඒ ශූන්‍යතාවයක් නෙවෙයි, මෙතනින් කියන්නේ සම්පූර්ණයෙන්ම දිවි යන දර්ශනයක්. අන්නේ මේ දිවි යන දර්ශනය දැක්කාට පස්සෙ ඇති වෙලා තියෙන හිතේ දැනීම මාත්‍රයක් පමණයි. මේ දැනීම මාත්‍රයත් ඒ ආකාරයෙන්ම දේවි යන ආකාරය දැක්කොත් එහෙම මම කියලා කෙනෙක් නැති බව සම්පූර්ණයෙන් ප්‍රත්‍යක්ෂ වශයෙන් අත්දකිනවා. අන්න එවැනි කෙනෙකුට පමණයි අස්මිමානය නිරුද්ධ කරන්නට පුළුවන් වන්නේ. ඒක නිසා අනිත්‍ය සංඥාව මේ කවර මාර්ග ඵලයක තත්ත්වයක සිටියත් තව තවත් ජීවණු කරගත යුතුයි කියන හැඟීමේ පිටලා අනිත්‍ය සංඥාව දිනු කරන්නට ඕන. පුළුවන් තරම් අනිත්‍ය සංඥාව වඩන්නට ඕන. ඒකෙන් සියලුම මාර්ගඵල ලබන්නට පුළුවන්. එතකොට අස්මිමානිය රහත් වෙනකොට නිරුද්ධ වෙන බව මේ දතේ තේ. නමුත් අනිත්‍ය සංඥාව මුලින් ඉඳලම වඩන්නටම සිද වෙනවා. දේ ධම්මා පහතබ්බා ධම්මතා දෙකක් තියෙනවා ප්‍රහාණය කරන්නට. අවිජ්ජා භවතන්න. අවිද්‍යාව භවතන්නා කියන දෙකම ප්‍රහාණය කළොත් ධම්මතා දෙකක්. අවිද්‍යාව කියන්නේ කතමාතිවික්ඛේ අවිද්‍යාව යංකෝ වික්ඛේ දුක්ඛේ අඥානං දුක්ඛ සම්භේ අඥානං දුක්ඛ නිරෝධේ අඥානං දුක්ඛ නිරෝධ ගාමිනී පරිපදාය අඥානං අයං උච්චෙක්ඛේ අවිද්‍යාව කියලා දැක්කෝ පාඩියක් තිබෙනවා. අවිද්‍යාව කියන්නේ දුක දන්නෙත් නැහැ, දුක්ඛ සම්භේ දන්නෙත් නැහැ, දුක්ඛ නිරෝධේ දන්නෙත් නැහැ, දුක්ඛ නිරෝධ ගාමිනී පරිපදාය සත්‍යයන් මනමින් දන්නෙත් නැහැ. එන්න මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් නොදක්කමටයි අවිද්‍යාව කියන්නේ. පහළ මාර්ගඵල ලැබුවායි මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් තරමද්දුරට දන්නවා. නමුත් ඉහළ මාර්ගඵල ලැබීමට නම් අනිවාර්යයෙන්ම මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් පිළිබඳ තියෙන පවස්නාව අවබෝධයේ ඌට වඩා ඉතා ගැඹුරෙන් පළල්ල තීක්ෂණ වශයෙන් අවබෝධ කරගත යුතුමයි. දුක්ඛේ අඥාන දුක ගැන මේ දැන් දැනගෙන තියෙන ධර්මක දැනීමක් පමණයි. අත්කරගෙන සිටින දැනුම සීමා වෙලා තියෙනවා. නමුත් තමන්ගේ පංචස්කන්ධ ධර්මයන්ගේ පැවතීමම ඒකාන්ත වශයෙන් දුකක් කියන එක අවබෝධ විය යුතුයි. එලෙසින්ම මේ සංසාරයේ එක සත්වරයක් වශයෙන් හැඳී සිටීම නසුදුසුයි කියන හැඟීම ඇති වෙන තෙක් මේ පංචස්කන්ධ ධර්මයන් දුකක් වශයෙන් දකින්නට ඕන. අනිත් පැත්තෙන් දුක්ඛ සමුදය ගැනත් මේගේ අවබෝධයක් තියෙනවා. නමුත් ඒ අවබෝධයේ කිසිසේත්ම ප්‍රමාණවත් නැහැ. ඉහළ පිටකට යන්නට නම් ඒ දුක්ඛ සමුදය ගැන පැහැදිලි අවබෝධයක් සමන්ට ඇති වෙන්න ඕනේ. එදිනදා ජීවිතයේදී මේ දුක්ඛ සමුදය සත්‍ය ක්‍රියාත්මක වන්නේ කොහොමද කියලා. බුදුරජාණන් වහන්සේ එක්කෙනෙක්දී මෙහෙම පාඩයක් දක්වනවා. චක්කුණ්ඩ පටිච්ච රූපේ චෝපජ චක්ඛුඤ්ඤාණං තින්න සංගති චක්ක සම්පස්සෝ පස්සපත්‍ය වේදනා, වේදනා පත්‍ය සංහා, සංහා පත්‍ය උපාදාන, උපාදාන පත්‍ය භවෝ, භව පත්‍ය ජාති, ජාති පත්‍ය ජරා මරණ, ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාස සම්භ්‍රාන්ති, ඒව මේ දශකේ වලස දුක්ඛ සංදර්ශ සම්දේව හෝති කියලා. ඒ අශගෙන එහෙම කතා කළේ කනනාශේ දිව ශරීරයේ මනස කියන ශිෂ්‍යෙන්දයන් ගැන බුද්ධචානන් වහන්සේ ඒ ඉන්ද්‍රයන්ට සුදුසු පරිදි දේශනා කොට වදාරලා තිබෙනවා. එතකොට ඇසට රූපයක් පෙන්වනාට පස්සේ චක්ඛුඥාන ඇති වීම නිසා චක්ක සංපස්ස ඇති වෙනවා. ඒක නිසා වේදනාවක් දැනෙනවා. චක්ක සංපස්සද වේදනාව. ඒ වේදනාව නිසා තණ්හාවක් ඇති වෙනවා. තණ්හාව නිසාම උපාදාන කරනවා. උපාදාන නිසා කායික, වාචික, මානසික කර්ම සංස්කාර රැස් කරනවා. ඒක නිසා භව කර්ම භව රැස් වීම නිසා නැවත නැවත ඉපදී සංසාර දුක අත්දකින්නට වෙනවා. එතකොට කන නිසා, නාසය නිසා, දිව ශරීරයේ මානසික ඉන්ද්‍රියන් නිසා මේ ආකාරයෙන් ඒ ඉන්ද්‍රියන්ට හඳුමුණු හමු වෙන තුළින් පහළ වෙන වේදනා සංඥා, වේදනා සංඥා උපාදාන ආදී තුළින් නැවත නැවත සසර දුක ඇති වෙන ආකාරය පිළිබඳ පැහැදිලි ප්‍රත්‍යක්ෂ අවබෝධයක් සමා ලබා ගන්නට වෙන. මේවා මම කියවට ඒක තේරුම් ගත්තට ඒක මෙහෙයගේ අවබෝධයක් වන්නේ කිසිසේත්ම. සමාගයේම අවබෝධයක් විය යුතුයි. ඒ අවබෝධය ඇති වෙනකොට තමයි දුක්ඛ සමුදය සත්‍ය මෙලෙසින් ක්‍රියාත්මක වෙනවා. මේ දුක්ඛ සමුදය සත්‍ය ප්‍රහාණය කළ යුතුයි කියන අවබෝධය ඇතිවන්නේ. ඊළඟට දුක්ඛ නිරෝධ සත්‍ය පිළිබඳ අවබෝධයක් තියෙනවා පහළ මාර්ගඵල ලාභී අයට. කෙසේ වෙතත් ඉහළ මාර්ගඵල ලබන විට ඇති වෙන දුක්ඛ නිරෝධ සත්‍ය පිළිබඳ අවබෝධය ඊට වඩා පළල් ඊට වඩා ගැඹුරුයි. ඒවා ඒ මාර්ගඵල ලැබෙන විසයි ලැබෙන. ඊළඟට මාර්ග සත්‍ය ගැන අවබෝධයක් තියෙනවා. ඒ අවබෝධයේ තිබුණාට මේ ඒ අවබෝධයේ ඊළ මාර්ගඵල ලැබීමට කිසිසේ ප්‍රමාණවත් නොවන නිසා ඒ මාර්ග සත්‍ය අනිවාර්යයෙන්ම තව තවත් දියුණු කරන්න කර යුතුයි කියන හැඟීමේ පිටදලා සම්මා සතිය සම්මා සමාධිය සම්මා දිට්ඨිය වැනි අංග තව තවත් දියුණු කරන්නට උත්සාහ ගත යුතුයි. ඒ විදිහට කටයුතු කිරීමෙන් තමයි අවිද්‍යාව ප්‍රහාණය කරන්නට පුළුවන් වන්නේ. අවිද්‍යාව සෑම මාර්ගඵලයකදීම ටික ටික හරි ශේවි යනවා. සෝවාන් වෙනකොට ටිකක් ශේවෙනවා. සකදාගාමී වෙනකොට ටිකක් ශේවෙනවා. අනාගාමී වෙනකොට ශේවෙනවා. රහත් වෙනකොට තමයි සම්පූර්ණයෙන් ශේවෙන්නේ. ඒක නිසා සෑම මාර්ගඵලයක්ම ලැබීමට බලාපොරොත්තු වෙන අය මේ අවිද්‍යාව දුරු කිරීම සඳහා කටයුතු කරන්නට ඕන. ඊළඟට අවිද්‍යාව භවතණ්ණා. භවතණ්ණාව කියන්නේ භවයේ රැඳී සිටීමේ ආශාව. අනාගාමී නොවූ අනාගම් මෙච්ච කෙනෙක් පවා භවයේ රැඳී සිටීමට කැමැත්තක් තියෙනවා. ඒක නිසා ඒ අය සුද්ධාවාසවල ඉපදෙනවා. රහත් වෙච්ච කෙනෙකුගේ චිත තුළ පමණයි භවයේ රැඳී සිටීම නැත්තටම නැත්තේ. ඒ සඳහා භවයේ රැඳී සිටීමේ ආශාව නැති කරන්නට නෑ. ආශාව නැති කරන්නට නම් අනිවාර්යයෙන්ම දුක්ඛ සත්‍ය පිළිබඳ පැහැදිලි ප්‍රත්‍යක්ෂ අවබෝධයක් ලබන්නට ඕන. ඒ එකක්. දෙවෙනි කාරණාව අනාත්ම දර්ශනය පිළිබඳ ඉතා පැහැදිලි ප්‍රත්‍යක්ෂ අවබෝධයක් ලබන්නට ඕන. ওই ලෝකේ කොතන සිටියත් ඒ කිසි තැනක සත්‍යයක් නැහැ. සෑම තැනම මම කියනවා හිතනවා නම් මගේ කියලා හිතනවා නම් සත්‍ය සිදෙනවා කියලා හිතනවා නම් ඒ සත්‍යෝ ඒකන තියෙන්නේ මුලාවක් අවිද්‍යාව කියන එක තේරුම් යන පරිදි අගෙන අනාත්ම ලක්ෂණය පැහැදිලිව වැටහෙන්නට ඕන. ඒක නිසා ඒකත් සම්පූර්ණ මේ පංචස්කන්ධ ධර්ම එක මොහොතක්වත් මේ සංසාරයෙන් නොපැවතිය යුතුයි කියන හැඟීම ඇතිවන ආකාරයෙන් දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න. නැත්තම් බහතන්හව දුරු කරන්නට බෑ. ඒ විදිහට කරුණ දෙකක් තියෙනවා සම්හානය කළ යුතු. මේවා ඉතා කෙටියෙන් මේ හඳුන්වා දීමක් කරන්නේ විස්තර කිරීමක් නෙවෙයි. සයෝ ධම්මා පහතබ්බා කරුණ තුනක් තියෙනවා ප්‍රහාණය කළ යුතු. කාමතන්හව බහතන්හව විභවතන්හව. තණ්හාවේ ප්‍රභේද තුනක් කාමතන්හව බහතන්හව විභවතන්හව කියන්නේ. කාමය කියන්නේ අශකනාශේ දේව ශරීරයේ කියන පංචේන්ද්‍රයන්ට ඉෂ්ට අරමුණු හමු වුණාට පස්සේ ඒක තුළින් ලැබෙන ආස්වාදයේ නිදීමට තියෙන කැමැත්ත. ඒකට ඡන්දයක් කැමැත්තක් තියෙනවා. රාගයක් බැඳීමක් තියෙනවා. ඒ ඡන්ද රාගය තමයි මෙතෙන්දී කාමාශාව කියලා දක්වන්නේ. කාම වස්තුන් තුළින් දැන අද්දකින ආස්වාදයේ නිදීමට තියෙන කැමැත්ත. මේක නැතිවන්නේ අනාගාමී වෙනකොට. ඒක නැති කර ගැනීමට නම් අනිවාර්යයෙන්ම මේ කාමාශාවන් ආ ඒකට ප්‍රතිවිරුද්ධ පැත්ත පටිගය කියන ධර්මතාවයන් දෙකම ඇතිවන්නේ බාහිර අරමුණු තුළ නෙවෙයි. බාහිර අරමුණු කෙරෙහි නොවන බව පැහැදිලිව අවබෝධ කරගන්න තෝරන එක. සමංගයේ පංචස්කන්ධ ධර්මයන් තමයි මේ ඇලෙන්නේ මේ ගැටෙන්නේ කියන කරුණ තේරුම් ගන්න තෝරන දෙවෙනි එක. මේ කරුණ දෙක ඉතාම පැහැදිලිව අවබෝධ කරගන්න පංචස්කන්ධයේ අනිත්‍යයෙන් අනාත්මයට යන ආකාරයේ දකින්නට පුළුවන් ශක්තියක් තිබෙන්නට ඕන. කවර වස්තුවක් දැකලා හරි, ඒ කියන්නේ කවර අරමුණක් දැකලා හරි යම් කිසි ආශාවක් ඇති වෙනවා නම් සිතේ ධර්ම ටිකක් ඇති වෙන නැතිවම පමණයි. උදාහරණ වශයෙන් කතා කරනවා නම් ඇහැර රූපයක් දැකලා අපි සතුට වෙනවා කියලා හිතමු ආශාවක් ඇති. ඒ මොහොතේ සිතවිල්ල තමන්ගේ සිතතර සිතා ධර්ම ටිකක් ඇති වෙන නැතිල නැච්චර. කනට ශබ්දයක් අහලා යම්කිසි කෙනෙක් ආශාවයක් මිදිනවා නම් ඒ මේකේ ශබ්දාශාව ඒ තණ්හාවෙන් යුතුව කටයුතු කරනවා නම් ඒකෙන් දෙතියෙන්නේ නාම ධර්මයක් සමාදේශක තුළ ඒ මොහොතට ඇති වුණා නැති වුණා ওই නාම ධර්ම ඇති වෙනවා පැවතෙනවා නැති වෙන ඇච්චර ඒක අමතරව ඒ කාම සංහාදී ධර්මයන් නිසා සංසාරයේ දුකට දැටිච්ච ආකාරයේ තමන්ට තේරෙන්නට ඕනේ දුක්ඛ සත්‍ය ගැන පැහැදිලි අවබෝධයක් ලැබලා තියෙනවා නම් අතීත සංසාරයේ කොයිතරම්නම් දුරට මේ ජරා දුක්, ව්‍යාධි දුක්, මරණ දුක් වලට මේ කාම සංහාව නිසා පත් වුණාද කියන එක වටහා ගත යුතුයි. විශේෂයෙන්ම සතර අපාවල විඳපු දුක, പ്രേත ලෝක වල, ත්‍රිසං ලෝක වල අපාවල විඳපු දුක ගැන පැහැදිලි අවබෝධයක් ඇති වෙන්නට ඕන. එතකොට තමයි ඔය අතහරින්නට පුළුවන් වන්නේ. නැතුව යන්තම් වෙ ටිකක් භවනා කළා පහළ මාර්ගඵලයක් ලැබුවාට ඉහළ මාර්ගඵල ලබන්නේ තේින්න පහසෙන් බෑ. ඒ අවබෝධයන් ඉතා හොඳින් ඇති කරගත යුතුයි. තමන්ගේ ප්‍රඥාව දියුණු කරගත යුතුයි. කාමතණ්හා භවතණ්හා කියන්නේ භවයේ රැඳීමේ ආශාවමයි අර කලින් කියපු භව ආශාවමයි විභවතණ්හා කියන්නේ මේ මරණයෙන් පස්සේ නැවත ඉපදීමක් නැහැ කියන අදහසේ දීලා ජීවිතේන සිටින ජීවත්වන සිටින තාක්කල් ඉන්ද්‍රියන් පිනව පිනව සතුටු වන්නට ඕනේ ඒකයි කරන්න තියෙන ලොකුම දේ කියලා හිතලා කටයුතු කරන එක මේක මාර්ගඵලලාභී කෙනෙකුට සාමාන්‍යයෙන් ඇති නොවන කරුණක් ඊළඟට ප්‍රහාණය කළ යුතු ධර්ම හතරක් සත්තාපෝ ධම්මා පහතබ්බා කියලා දැක්කේනො කරුණු හතරක් තියෙනවා ප්‍රහාණය කළ යුතු. අපි මේ එක එක කරුණ වැඩි වෙන ආකාරයෙන් දක්වන්නේ. එක කරුණක් තියෙනවා ප්‍රහාණය කළ යුතු, දෙකක් තියෙනවා ප්‍රහාණය කළ යුතු, තුනක් තියෙනවා ප්‍රහාණය කළ යුතු, හතරක් තියෙනවා ප්‍රහාණය කළ යුතු. මේ විදිහට තමයි දක්ෂිතෝ සූත්‍රයේ මේ කරුණු දැක්කේනො. ඒවා විවිධ තැන් වල තියෙන එක අනුපිළිවෙලට තියෙන තැනක් නෙවෙයි අනුපිළිවෙල නෙවෙයි තියෙන්නේ. එතකොට මොනවද මේ කරුණු හතර පහහනේ කියලා ඉතින් කාමෝග, භවෝග, දිට්ඨියෝග, අවිද්‍යාවෝග. ඕග කියන්නේ මහා ශැඩ පහර කියන එකට. විශාල ජල ප්‍රවාහයකටයි මේකෙන් ගලාගෙන යන ජල ප්‍රවාහයකට තමයි ඕග කියන වචනේ පාවිච්චි කරන්නේ. හරියට සුනාමි මහා වතුර රැල්ලක් වගේ. එතකොට කාම ඕග භව ඕග දික්ඛ ඕග අවිජ්ජා ඕග මේ ඇයි හිතෙන්නට පුළුවන් අර කලින් කියපු කාම සංහාවන් තමයි මේ කාම ඕග කියන්නේ කලින් කියපු භව සංහාවන් තමයි භව ඕග කියන්නේ කලින් තියෙන අවිජ්ජාව තමයි මේ අවිජ්ජා ඕග කියන්නේ ඒකම තමයි නමුත් ඊට වඩා වෙනස් ස්වරූපයකින් දෘෂ්ටි කෝණයකින් අපි දකින්නට ඕනේ මේ මහා ෂඩපහරකට අසු වෙච්චි සත්‍යෝ කාම ඕගාදී මේ ෂඩපහරවන් අසු වූ සත්‍යෝ හරියට විශාල දවස්කන්දයකට අසෝ දෙයක් ගහගෙන යනවා වගේ සංසාරය පුළා ගහගෙන අනේක ඇදගෙන ඇදගෙන අනේක දකින්නට පුළුවන්කම තිබෙන්නට ඕනේ. අර පසුගිය කාලයේ සනාමේ තාසීත්‍ය ඒවා විශාල ගොඩනැගිලි විශාල බස්සක් වගේ වැනි දේවල් පවා ගහගෙන ගියේ හැටි නේ දැකලා ඇති. ඒ විදිහට මේ ලෝක සත්‍ය ගහගෙන යනවා මේ යෝග හතරට අහුවෙච්ච නිසා. ඒක නිසාම අතීත සංසාරයේ කොයිතරම් දුරට ඉදලීදී නැරි නැවි ආවද මේම ගහගෙන යනකොට සතර අපායට කොච්චර වැටුණද ප්‍රේත ලෝකවලට කොච්චර වැටුණද තිරිසන් ලෝකවලට කොච්චර ගියාද කියන කරුණ පැහැදිලි වෙන ආකාරයෙන් ඒ කරුණ අවබෝධ වෙන්නට. එතකොට තමයි අපිට ඒවා ප්‍රහාණය කරන්නට පුළුවන් වන්නේ මොකද කුමක් නිසාද ඒවැය තියෙන ආදීනයන් පැහැදිලිව දකින නිසා. එසේ ආදීනයන් නැත් දකින්නේ නැතුව මේවා ගැන අවබෝධයක් ඇති කරගන්න නැතුව සමමද්දරට භාවනාව කර යෑම තුළින් ප්‍රතිඵල ගන්නට පුළුවන් වෙනවා නම් ඒක ඉතාමත්ම කලාතුරකින් සිදුවන්නේ කියාස්මොල පාරමී ශක්තියක් තියෙන කෙනෙකුට. නැති කෙනෙකුට සමහර විට කොටෙත් භාවනා කළා ප්‍රතිඵල ඉහළ ප්‍රතිඵල ගන්නට නොහැකිව ලද වෙන්නට සිදුවන්නටත් පුළුවන්. ඒක නිසා මේ ඕභ්‍යංගේ ක්‍රියාදාමයේ තේරුම් ගත යුතුයි. කාමය කියන එක මහා ජල ප්‍රවාහයක් වශයෙන් වැඩ කරපු ආකාරය, චිතතරෝ ක්‍රියාත්මක වන ආකාරය, භවයේ රැඳී සිටීමේ ආශාව එසේම මහා ඕභ්‍යයක් වශයෙන්. ඒකට අසෝචි සත්‍යන්ද නැවත ගොඩ එන්නට බෑ. මහා විශාල ජල ස්කන්ධයකට අසෝචි දෙයකට මේක එතෙන් බැලෙන්නට හැකියකම නැහැ. මහා සාගරය දක්වාම යනවා. ඒ වගේ සංසාර සාගරය දක්වාම මේ රූප හතරට යටත් වෙච්ච අසුවෙච්ච සංස්කයෝ ගහගෙන යනවා. දෙවියෙක් උනත් එකයි, බ්‍රහ්මෙක් උනත් එකයි, මාරෙක් උනත් එකයි, අනුසත්ත්වයෙක් ගැන එතකොට කියන්න දෙයක් ඇත්තෙම නැහැ. එමනිසා මේ ඕක හතර කාම ඕග, භව ඕග, දිට්ඨියෝග. දිට්ඨියෝග කියන්නේ වැරදි ආකාර දෘෂ්ටියෙන් ඒ දිට්ඨියෝගේ දුරු වෙන්නේ සෝවාන් වෙනකොට. කාමෝගේ දුරවන්නේ අනාගාමී වෙනකොට. භවෝග අවිද්‍යාවෝග කියන දෙක දුරවන්නේ රහසනේ. එනිසා ඒ කරුණු පහදලිව අවබෝධ කරගන්නට ඕන. මම මේ දුරු කරන්නට යන්නේ මොන් ප්‍රහාණය කරන්නට යන්නේ මොන කරුණුද? ඒ වගේ සිදුවන ක්‍රියාදාමය මොකද්ද? ඒවා ප්‍රහාණය කරන්නට කුමන ආකාර මානසිකාර පැවැත්තේ යුතුද කියන කරුණු තේරුම් ගැනීම සඳහායි මේවා අවබෝධ කරගත යුතු වන්නේ. ඊළඟට පංච ධම්මා පහ සම්බා කරුණු පහ ප්‍රහාණය කළ යුතුයි. ඒවා තමයි පංච නීවරණ. කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්දච්ච කුච්ච විචිකිච්ඡ. මේක ගැන මෙහෙයට හිතන්න පුළුවන් මේක ඉතාම සරල දෙයක් නෙවෙයි. සරල දෙයක් නෙවෙයි එතන තියෙන විශාල ගැඹීර දෙයක්. බුදුහාමරෝ දක්වන පංචමාන දෙක්කේ ආවරණානි නීවරණානි චේසෝ අජ්ජාරෝහා පඤ්ඤාය දුබ්බලීකරණ කියලා මේ කරුණු පහ දක්වන එක. අපි එක නිවන් යන්නට මෙදී ඉහළ ඉහළ මාර්ගඵල ලබන්නට මෙදී නැත්නම් අඩු වශයෙන් සෝවාන් මාර්ගයවත් ලබන්නට නිදී කාමච්ඡන්දය ආවරණය කරනවා. ඒකයි ආවරණය කරන ආවරණා කියන්නේ. එයින් එහාට යන්න දෙන්නේ වසාගෙන සිටිනවා. නීවරණ බාධා පමුණවනවා මේ කාමච්ඡන්ද ව්‍යාපාද තීන විද්ධ උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන ඒවා නිවන් යෑමට ගතියට කරන කෙනෙකුට මේවන් සමන්ට බාධා පමුණවන ආකාරයේ තේරුම් ගත යුතුයි. අර කලින් කියපු විදිහට ආවරණය කරන ආකාරයේ තේරුම් ගත යුතුයි. චේතුසවඥාරෝහා සිට මැඩගෙන සිටිනවා. කාමච්ඡන්දය කොහොම සිට මැඩගෙන සිටින ආකාරය, ව්‍යාපාදයවට පස්සේ සිට මැඩගෙන සිටින ආකාරය, තීන මිද්ද උද්දච්ච කුච්ච විචිකිච්ඡාවෙන් ධර්මයන් පැන සිටට ආවට පස්සේ සිට යක්ක කරගෙන පාගගෙන මැඩගෙන ඒ නිවන ධර්මයන් ක්‍රියාත්මක වන ආකාරය පැහැදිලිව තේරුම් ගත යුතුයි. නිකන් නිවර්ණ ගැන වචන කියන්නට පුළුවන් ඕපමණින් තමයි නිවර්ණ අවබෝධ කරගත්තාවන්නේ. අනිත් එක පඤ්ඤා දුබ්බලී කරනා මේ තමන්ගේ ප්‍රඥාව නුවණට මෝඩ කරලා දානවා. කියන්නේ දුර්වල කරලා දානවා. ඒක අඳුර කරලා දානවා. ප්‍රඥා ආලෝකේ නැති කරලා දානවා මේ පංච නීවරණ ධර්මයන් නිසා. මේක හරියට තේරුම් ගන්නට ඕන. මේ තේරුම් අරගත්තොත් තමයි මේ නීවරණ ධර්මයන්ගේ යථාර්ථය තේරුම් ගන්න පුළුවන් වන්නේ. කාමච්ඡන්ද ව්‍යාපාදකේ නීවරණ දෙක නැතිවන්නේ අනාගතම වෙනකොට. තීන මිද්ද නීවරණේ බොහෝ දුරට අඩු වෙනවා. සෝවාන් වෙච්ච කෙනෙකුට නිදිමත ගතිය එන්නේ නැහැ භවනා කරන විට. දැන් ස්වභාවික වශයෙන් තියෙනවා නම් තමන්ගේ ඇඟ ශාසිත නිදිමත ගතිය එන්නේ නැහැ. සාමාන්‍ය විශේෂ අවස්ථා තියෙනවා. ඒ කියන්නේ සමහර විට තමන් මස්නීපයට ගන්නා බෙහෙත් පිටි වර්ග තියෙනවා නම් ඒ වේ ක්‍රියාදාමය නිසා නැත්නම් ශාරීරික අස්නීප ගතියක් බලවත් තියෙනවා නම් බලවත් අස්නීප ගතියක් තියෙනවා නම් ඒව නිසා එහෙම නැත්නම් දවස් 4ක් 5ක් ගන්නේ නිදිමතව තියෙනවා නම් එවැනි කරුණක් නිසා නැත්නම් ඔය මාර අමනුෂ්‍යවදුරු තියෙනවා ඒ අය මොළයේ එක්තරා කොටසක් තියෙනවා ගිහිල්ල ප්‍රේතීමකට බඳුන් කරපු ගමන් ඒන්ම නිදිමතින් වා විශ්වාසයට කඩාන්න වැටෙනවා එවැනි කරුණු තියෙන කෙනෙකුට මාර්ගඵලයේ ලැබගල තිබුණත් තීන මිද්දය ඇතිවන්නට පුළුවන් තීන මිද්දේ සම්පූර්ණයෙන්ම නැතිවන්නේ ස්වභාවික වශයෙන් සිටින විට තරප්පෝ කෙනෙකුගේ කමන ඒ අයටත් අර කියපු කරුණු ක්‍රියාත්මක වෙනවා නම් ඒ ස්වභාවික තීන මිද්දයක් නෙවෙයි කුත්තිම වශයෙන් ඇතිවෙච්ච තීන මිද්දයක් ජනිතේ. ඒ තීන මිද්දයක් ප්‍රහාණය කළ යුතු ධර්මයක්. ඊළඟට විචිකිච්ඡා කාමච්ඡන් තීන මිද්ද උද්දච්ච කුක්කුච්ච. උද්දච්ච කියන්නේ සිත විසිරණ එක. කුක්කුච්ච කියන්නේ පසුතැවිලි. එතකොට සිත විසිරණ එක අනාගාම වෙන තෙක් නෑනවා. සමාගයේ සිත තුළ සමාධිය ආශීර්ය ශ්‍රීයම සම්පූර්ණ වෙච්ච අවස්ථාවක තමයි සිත විසිරෙන ගතිය නතර වෙන්නේ. ඒක නිසා අනාගාමී වෙනකොට සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිශිෂ්ඨා ධර්මයන්ගේ සමාධිය පිට ශ්‍රීයම සම්පූර්ණ විය යුතුයි. අනිවාර්යයෙන්ම හතරවෙනි ධ්‍යානයේ උපදවාගෙන තිබිය යුතුයි. අනිවාර්යයෙන්ම හතරවෙනි ධ්‍යානයේ උපදවාගත් කෙනෙකුට පමණයි අනාගාමී මාර්ගඵල ලබන්නට පුළුවන්. එකෝ සමත වශයෙන් ඒක දිනු කරලා ලබන්නට ඕනේ නැත්නම් විදර්ශනා වශයෙන් භාවනා කිරීම තුලින්වත් හතරවෙනි ධ්‍යාන මට්ටමට සිත දිනු වී ඉතේ. ඒ නිසා මේ අය එක ගැන විශේෂ අවධානයක් යොමු කරලා දැන් තියෙන සමාධි මට්ටම තිස්සේ ප්‍රමාණවත් නොවේ කියලා හිතලා හතරවෙනි ධ්‍යානෙ දක්වා සිත දිනු කරන්නට උත්සාහ ගත යුතුයි. එසේ නැතුව දැන් තියෙන සමාධි මට්ටමෙන් නවතිලා ඉතියොත් එහෙම ඒ සමාධිය කිසිසේත්ම ප්‍රමාණවත් නොවන්නට පුළුවන් කියලා මාර්ගඵලයක් ලැබීම සඳහා. ඊළඟට මේ කුක්කුච්ච උද්දච්ච නීවරණය නැතිවෙන්නේ පහත් වුණාට පස්සේ. දෙන්නින් අදහස් කරන්නේ චිත්ත විසිරණ එක නෙවෙයි, චිත්ත තුළ නිරායාසයෙන් සිතුවිලි ගලා යන ශක්තිය. මේවා නිකන් ඉන්නට බෑ. නිකන් ඉන්නකොට සිතෙන් සිතුවිලි ගලා යනවා. කිසිවක් හිතන්නේ නැති විචයත් සිතවලින් ඉබේ සිතුවිලි ගලා යනවා. රහත් නිවිචයද රහත් වෙච්ච කෙනෙකුට නම් කිසිම සිතුවිල්ලක් ගලන්නේ නැතු ඔයෙහි කැමැතිතාවක් වෙලා ඉන්නට පුළුවන්. අනවශ්‍ය විදියට සිතුවිලි කිසිවක් සිතින් ඉබේ උද්ගතවන්නේ නැහැ. ඒක නැතිවන්නට නම් අර කලින් කියපු අස්මිමාන අවිජ්ජාදී ධර්මයන් දුරු කරන්නට ඕන. ඊළඟට විචිකිච්ඡාව දුරු වෙනවා සෝවාන් වෙනකොට. විචිකිච්ඡාව කියන එක තේරුම් ගන්න බුද්ධේ කංකත සතරි කංකත විචිකිච්ඡේ ධම්මේ කංකත විචිකිච්ඡේ සංඝේ කංකත විචිකිච්ඡති අපනන්තේ උබ්බන්තේ කංකත විචිකිච්ඡති අපනන්තේ කංකත විචිකිච්ඡති උබ්බාපරන්තේ කංකත විචිකිච්ඡති ඉදම්පච්චේතා පටිච්චසමුප්පාදේ සම්මේෂ කංකත විචිකිච්ඡති ශික්ඛාය කංකත විචිකිච්ඡති මේ ශක්‍ය දුර වෙනවා. මේ අට අවස්ථාවේ තියෙන ශක්‍ය බුදුහාමුදුරගෙන ධර්ම ගැන සංග්‍රහණය ගැන තියෙන ශක්‍ය ඒකවත් එක තුනක්. ඒක සෝවාන් වෙනකොට දුර්විචි කැත්ත නමුත් ඉහළේ මාර්ගඵල ලැබීමට බලාපොරොත්තු වෙන අය බුද්ධානුශය ධම්මානුශය සංඝානුශය කියන අනුශසදි භාවනාවන් තව තවත් ප්‍රගුණ කරන්නට ඕන. එසේ ප්‍රගුණ කරන විට තමයි බුදුහාමුදුරුව කවුද ධම්ම රත්නේ කවුද සංඝ රත්නේ කවුද කියලා දැක ගන්නට පුළුවන්කම ලැබෙන්නේ. විදර්ශනා භාවනාව මාත්‍රයක් පමණක් කරනවට වඩා ඒ බුදුගුණ ධම්මගුණ සංඝගුණ තව තවත් වැඩි වීම දෙහිමින් උපකාර වෙනවා තමන්ට. ඒ ඊට අමතරව ත්‍රිවිධ රත්නත්‍ය හඳුනා ගැනීමටත් ඒක උපකාර වෙන නිසා ඒ භාවනා තුනක් වැඩි යුතුයි කියන අදහස ඇති කර ගන්නට ඕන. බොහෝ දෙනෙක් ඕක කරන්නේ ඊට අමතර කුප්පන්තේ අපරන්තේ කුබ්බ අපරන්තේ ඉදක් පච්චේතා පටිච්චසම්පාදේශ ධම්මේශ කංගති කියලා කරුණු හතර. ඊයත ආත්ම මේ ආත්ම පසව ආත්ම ඒ වගේම පටිච්චසම්පාද ධම්මයන් ගැන තියෙන සැකේ මේ සැක ඔක්කොම දුර වෙනවා සෝවාන් වෙනකොට. ඒ දුර වුණාට සමන්ත පටිච්චසම්පාද ධම්මයන් පිළිබඳ තියෙන අවබෝධය සම්පූර්ණත්වයට පත් වෙලා නැහැ. ඒක නිසා පටිච්චසම්පාද ධම්මයන් විශේෂයෙන්ම අවබෝධ කරගත යුතුමයි. ඒ ගැන කිසිම සැකයක් නැහැ. අවබෝධයක් අවශ්‍යයි කියන කරුණට ඒක නිසා ඒක පටිච්චසම්පාද ධර්මයන් අනිවාර්යයෙන්ම අවබෝධ කරගත යුතුමයි. විශේෂයෙන්ම තේරුම් ගන්නට ඕනේ අවිද්‍යාව තුලින් සංස්කාර ජනිත වෙන ආකාරය, සංස්කාර නිසා නැවත නැවත උපදින ආකාර, උපදීම සිදුවන ආකාරය, ඒ වගේම අවිද්‍යාව නිරුද්ධ කිරීමෙන් සංස්කාර නිරුද්ධ වෙන ආකාරය, සංස්කාර නිරුද්ධ වීමෙන් ප්‍රතිසන්ධි විඥාන නිරුද්ධ වෙන ආකාරය සමන්ට අවබෝධ වී තේන ආයතන කියන දෙයක් තේරෙන එක නෙවෙයි, පොතක කියන දෙයක් කියලා අවබෝධ වැටෙන එක නෙවෙයි, Tamanටම අවබෝධය මේක මෙහෙම සිදුවෙනවා කියලා තේන්නට ඕනේ. ඒක නිසා පටිච්චසමුප්පාද ධර්මයන් පිළිබඳ ගැඹුරු අවබෝධ, ඵල අවබෝධ, තීක්ෂණ අවබෝධ තව තවත් ඇති කරගත යුතුයි. එහෙම නිසා ඒ සැකේ දුරුණ පටිච්චසමුප්පාද ධර්මයන් පිළිබඳ අවබෝධය දිනු කරගත යුතුයි කියන හැඟීම ඇති කරගෙන ඒ පටිච්චසමුප්පාද ධර්මයන් පිළිබඳ පවග්නාව අවබෝධය දිනු කර ගන්නට උත්සාහ ගන්නට ඕන. සික්ඛාය කංකටි විචිකිතේ සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිශික්ෂාව ගැන සැක නැහැ සෝවාන් වෙච්ච කෙනෙකුට. නමුත් Tamanට තවත් දුරටත් සීලය ආරක්ෂා කරන්න තියෙනවා, තවදුරටත් සමාධිය වඩන්න තියෙනවා, තවදුරටත් ප්‍රඥාව දිනු කරන්නට තියෙනවා. ඒක නිසා ත්‍රිශික්ෂාව තව තවත් වැඩි යෙපේ කියන අවබෝධයේ තියෙදලා වඩන්න උත්සාහ ගන්නට ඕන. ඔය කරුණු පහ ප්‍රහාණය කළ යුතු කරුණු පහ වශයෙන් දක්වන්නේ පංච නීවරණ ධන්න. චේ ධම්මා පහ සබ්බා කරුණු හයක් ප්‍රහාණය කළ යුතුයි. ඒක තමයි රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා කියන තණ්හාවේ කොටස් 6. කලිනුත් අපි මේ තණ්හාව ගැන කතා කළා. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියලා. මෙතන මේ රූප තණ්හා ආදී වශයෙන් කොටස් 6ක් කතා කළා. මේ 6ක් වශයෙන් දක්වන්නේ ඒ අවශ්‍යතාවයේ තියෙන නිසා. කලින් කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන කොටස් වල මේවත් අන්තර්ගත වන බව ඇත්ත. මොකද මෙහිදී විශේෂයෙන්ම තේරුම් ගත යුතු කරුණක් තියෙනවා. සමහර කෙනෙකුට ඇසට පෙනෙන රූප දැකලා කියන්නේ රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා, ධම්ම සංඥා කියන එක තමයි තණ්හාවේ කොටස් 6. ඇසට රූපයක් දැකලා ආශාවක් ඇති කරගන්නට කැමැත්තක් නැති වුණාට සමහර විට කනට ශබ්ද හනස ඇති වෙන්න ඇති කරගන්නට හැඟීමක් තියෙන පුළුවන්. තවත් කෙනෙකුට දිවට රසයක් ඉඳලා ඒකෙන් ලැබෙන ආස්වාදය ගැන තණ්හාවක් සියුම් වශයෙන් තිබෙන්නට පුළුවන්. මේ විදිහට තමන්ගේ සිත තුළ කොයිකොයි කොටස් කෙරෙහිද තණ්හාව සියුම් වශයෙන් ක්‍රියාත්මක වන්නේ කියන කාරණාව පරමයෙන් තේරුම් ගන්නට ඕන. ඊට අමතරව මේ තණ්හාවේ කොටස් 6ම රූප තණ්හා, ශබ්ද තණ්හා ආදී කොටස් 6ම අනිවාර්යයෙන්ම ඇතිවන්නේ තමන්ගේ පංචස්කන්ධය කෙරෙහි තියෙන තණ්හාවට. ඒකයි තේරුම් ගත යුතු වන්නේ. ඒ කියන්නේ තමන්ගේ රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන ස්කන්ධ ධර්ම පහ කෙරෙහි තියෙන තණ්හාව තිබෙන තාක්කල් පමණයි කෙනෙකුට ওই බාහිර රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධර්ම කියන කරුණු කෙරෙහි තණ්හාව දැන්තවන්නේ. මේක සාමාන්‍ය කෙනෙකුට කොහෙත්ම තේරුම් ගන්නට බැරි කතාවක්, කරුණක්. එතකොට තමන්ගේ රූපස්කන්ධයත් නාමස්කන්ධයත් පංචස්කන්ධ ලෝකයේ ඒකාන්තයෙන්ම දුක්ඛය, ඒකාන්ත වශයෙන්ම මේක දුක්ඛ සමුදය සත්‍යයක්. මේ පංචස්කන්ධ ධර්මයන් මොහොතක්වත් සැදී පවතින එක නිසුදුසු දෙයක් කියන අවබෝධයේ පිහිටලා සිටින කෙනෙකුට පංචස්කන්ධයේ කෙරෙහි කිසිම ඇලීමක් බැඳීමක් නැත්නම් තමන්ට තේරෙන ඇහැට රූපයක් දැකලා කාම තණ්හාව ඇති කරගන්නවා කියන්නේ තමන්ගේ වේදනාවට ඇලීමක් ඇති කරගැනීම කියන්නේ. ඒදී තමාගේ විඥානය පහළ වෙන රූපේ දැකීම නිසා රූපේ හඳුනා ගැනීම සංඥාය තියෙනවා. ඒක නිසාම ඒ රූපය තුළින් ඇති වෙන වේදනාව ඇති වුණාට පස්සේ ඒක කෙරේ ඇලෙනවා නැත්නම් ගැටෙනවා දී නාමස්කන්ධ සංස්කාර ස්කන්ධ ධර්ම පහළ වෙනවා. මේ විදිහට තමයි කනට ශබ්ද හසුනාට පස්සේ නාසයට දඟසුවඳ දිවට රස කායයට ස්පර්ශ මනසට විවිධ ධර්ම අරමුණු වුණාට පස්සේ සිදුවන ක්‍රියාදාම. මේ සෑම අවස්ථාවකින් තමන්ට තේරෙනවා නම් පංචස්කන්ධ ධර්මයන්ගේ පැවතීම ඒකාන්ත වශයෙන් දුකක් කියනවා පවතින එකම දුක්ඛ සමුදය සත්‍යය අබ්බම ශ්‍රේණියකට තරම්වත් මේකට ඇලීමක් ඇති කරන නොගත යුතුයි කියන හැඟීම සිතට කා වැටිලා තියෙනවා නම් එතකොට රූපයක් දැකලා ඇතිවෙන ආශාව කියන්නේ තමන්ගේම පංචස්කන්ධ ධර්මනේ මේකට මොන ආශාවක්ද කියලා ඉදීම ඒ ආශාව නිරුද්ධ වෙනවා. මේ විදිහට ශිෂ්‍ය රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධර්ම කියන ශිෂ්‍ය ඔසියදුවම බාහිර අරමුණු කෙරෙහි තියෙන පවර්ණ ආශාව නිරුද්ධ වෙනවා. ඊට අමතරව පංචස්කන්ධ ධර්ම කෙරෙහි තියෙන ඒ ආශාව සම්පූර්ණයෙන්ම ඒලා ගිහිල්ලා තියෙනවා නම් තමන්ට පුළුවන්කම තිබෙනවා නම් ධ්‍යානවල සමවදින්නට ඒ ධ්‍යානයට සමවැද සිටින විට තියෙන්නේ මේ පංචස්කන්ධ ධම්මේනේ. මේ පංචස්කන්ධ ධම්ම ලෝකයේ මේ දුකේ සිටලා දුක් සමුදය බදාගෙන සිටියා සබාගෙන ඉඳලා මේ ලැබෙන සියුම් මාස්සාදෙන් ඇති ශනසින්දෙන් ඇති වැඩේ මොකද්ද මේකටත් මොන ආශාවක්ද කියලා ඒ ධ්‍යාන ගැන තියෙන ආශාව පවන්න තියෙනවා. ඒක අමතරව තමන්ට පල සමවතරට සමවදින්නට පුළුවන් නම් ඒ තමතර තමන්ට පල සමවතර සංවාදින්න පුළුවන් නම් ඒ වේදීදී පල සමවතර තියෙන නිවන්සෝය ගැන කේපාව ආශාව සම්පූර්ණයෙන් සුරු වෙනවා. මොකද නිවන්සෝයට අත්දකින විට පවා තියෙන්නේ පංචස්කන්ධ ධර්මයන්ගේ පැවැත්මක්. ඉතින් මේ පංචස්කන්ධ ධර්ම කෙරේ සම්පූර්ණයෙන් කලකිරීලා සිටින කෙනෙකුට මේ සියල්ලම කෙරේ ආශාව අබ්බමා ක්‍රේණුවක් වත් නැතුව නැති කරන්නට පුළුවන් ශක්තිය ලැබෙනවා. මේ විදිහට මේ රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධර්ම කෙරේ පවස්නා වූ ආශාව ප්‍රහාණය කළ යුතු ධර්මයක්. ධම්මා පහතබ්බා කියන්නේ ඒකයි. සත් ධම්මා පහතබ්බා ධම්ම හතක් තියෙනවා ප්‍රහාණය කළ යුතු. ඒක තමයි සත් අනුසය ධම්ම අනුසය ධම්ම හත. කාමරාගංශේ පටිගංශේ මානංශේ දිත්‍යංශේ විචිකිච්ඡාංශේ භවරාගංශේ අවිජ්ජාංශේ වශයෙන් එක දැක්වෙන්නේ. කාමරාගංශේ පටිගංශේ ආදී වශයෙන් මෙතන අංශේ කියලා ප්‍රකාශ කළේ ඕනෑම අවස්ථාවකදී තමන්ගේ සිත තුළින් කාමරාගයේ මතුවෙන්නට පුළුවන් ප්‍රවණතාවයක් හැකියාවක් තියෙනවා නම් මෙන්න මේ හැකියාවට තමයි කාමරාගංශේ කියන්නේ. ඕනෑම අවස්ථාවකදී කරුණ එදුනට පස්සේ සමාගයේ සිත තුළින් පටිගය මතුවෙන්නට පුළුවන් හැකියාවක් තියෙනවා නම් ඒ ප්‍රවණතාවයක් ඒ නැමියාවක් තියෙනවා නම් ඒකට තමයි පටිගානශය කියන්නේ. අනිත් අනුශය කියන වචනත් ඒ අනුසාරයෙන් තේරුම් ගන්න. එතකොට මේ ලෝකේ සත්‍යව මේවා සම්පූර්ණයෙන්ම ප්‍රහීණ කරන නැති නිසා ඉතාම ශාන්ත දාන්ත කෙනෙකුගේ සිත තුළ පවා එකපාරටම සිත තුළ ප්‍රකෝපයක් ඇතිවන්නට පුළුවන්. කාමයන් කෙරෙහි වෙන් වෙන සිටින කෙනෙකුගේ සිත තුළ පවා කාම සංදේ නැගී සිටිනට පුළුවන්. මේ විදිහට අනුශය ධර්මයන් ඇතිවෙන හේතුන් තමන් තේරුම් ගන්නට ඕන. කුමන හේතුන් පවතින නිසාද මගේ සිත තුළ මේ අනුශය ධර්මයන් පහළවන්නේ? ඒ මේ අනුශය ධර්මයන් පහළවන්නේ මගේ සිත තුළ තියෙන කරුණ පැහැදිලිව අවබෝධ වෙච්ච කෙනෙකුට තමයි ඒ අනුශය ධර්මයන් පහළවන හේතුව බලලා අයින් කරන්න පුළුවන්කම ලැබෙන්නේ. තුවාලයකට පැලස්තරයක් කරලා තුවාලය සුව කරන්නට බෑ. ඒක සුව කරන්නට වෙනම බෙහෙත් දාලා වෙනම චිකිත්සක ක්‍රම කරන්නට ඕන. එහෙම නැතුව තුවාලය සුව කරන්නට බෑ. උඩින් සුදු දෙලි කැල්ලක් ඇතිවෙන්නට. ඒක නිසා මේ විදිහට මේ අනුශේධ ධර්මයන් සිත තුළ ක්‍රියාත්මක කරන ආකාරය පැහැදිලිවම තේරුම් ගත යුතුයි. කාමරාග පටිගාංශය නැතිවන්නේ අනාගාමි වෙනකොට. ඊළඟට කාමරාග පටිග දිට්ඨි මාන විචිකිච්ඡා. අර දිට්ඨි විචිකිච්ඡා කියන අනුශේධ දෙක දුරු වෙනවා. සකදාසෝවාන් වෙනකොට අනිච් අනුශේධ ධර්මයන් දුරවන්නේ රහත් වෙනකොට. කෙසේ වෙතත් මේ අනුශය ධර්මයන් කොයි කොයි ආකාරයෙන් තමාගේ සිත තුළ පැන නගිනවද පැන නගින්නට පුළුවන්ද ඇයි මේවා පැන නගින්නේ කියන කරුණ තමයි ශ්‍රාවක හිතුවන්. අපි මේවා කියන්නේ අපිට මේවා කියන්නට පුළුවන් කිව්වට පස්සේ මේ අය මතක තියාගන්න. එතකොට තමන් හිතාවි අපි මේවා දන්නවා කියලා. ඒක තමන්ගේ අවබෝධයක්වත් තමන්ට වැටහිච්ච දෙයක්වත් නෙවෙයි. ඒක නිසා තමන්ම මේවා අවබෝධ කරගන්න තේරුම් ගන්නට බලන්න ඕන. ඒ මේ අනුශේ ධම්ම පද. ඊළඟට අට ධම්මා පහ ධම්මා තව කරුණු අටක් ප්‍රහාණය කළ යුතුයි. මේකට කියන්නේ අට මෙච්ඡත්තය. ඒ කියන්නේ අසම්මාදිතිය ආදී ආර්යසංග මාර්ගයේ අංගකට ප්‍රතිවිරුද්ධ ධර්මාටට තමයි අට මෙච්ඡත්තය කියලා හඳුන්වන්නේ. කියන්නේ මිච්ඡා දිට්ඨි, මිච්ඡා සංකප්ප, මිච්ඡා වාචා, මිච්ඡා සම්මන්ත, මිච්ඡා ආදීය, මිච්ඡා වායාම, මිච්ඡා සති, මිච්ඡා සමාධි කියන ඒවා තමයි අට මිච්ඡත්. මේකේ විශේෂම මිච්ඡා සති, මිච්ඡා සමාධි කියන එකට විශේෂයෙන් අවධානය යොමු කරන්න තෝරන අද කාලයේ උග්‍ර දෙනෙක් මේ ධ්‍යාන වලට සිත පත් කරගෙන සිටිනවායි කියලා පැවටිලා සිටින අය සිටින. උඩට සිට ගියායි කියලා හතරවෙනි ධ්‍යානෙට ගියා, අරූපාවචර ධ්‍යානෙට ගියා, අටවෙනි ධ්‍යානෙට ගියායි කියලා බොහෝ දෙනෙක් මට ඇවිල්ලා කියලා කියනවා. බොහෝ දෙනෙක් කියයි අදුම වශයෙන් පළවෙනි ධ්‍යානෙටවත් සිට පත් කරගන්න විචිතන අය නෙවෙයි. ඉතින් මේ විදිහට බැරදි ආකාරයෙන් Taman සමාධිය වලට පත් උනායි කියලා සමාධියට පත් වෙන්නේ නැතුවම සිතාගෙන ඉන්නවා නම් ඒ Taman සිතාගෙන ඉන්න ඒ සමාධිය මිච්ඡා සමාධියක්, ඇත්ත සමාධියක් නෙවෙයි, වැරදි එකක්. අනිත් එක සමහරුන්ට ටිකක් ඔය නිදිමත ගතිය වාගේ ඇවිල්ලා සිත අක්කර්මණ්‍යතාවයට අක්‍රියත්වයකට පත් වෙනකොට මම සමාධියට පත් උනායි කියලා හිතනවා. ඊන මුද්දන් සමාධි මුඛේන වංචේතී කියලා දක්වපු පාඩේකුත් දැක් වෙනවට අපතල තීන විද්‍ය සමාධි සමාධි ස්වરૂපයෙන් කෙනෙක් හවට්ටනවා කියන එකයි ඒ අදහස. එතෙන් සමහරෙද්ද හිතට කම්මන්නේ නොවී සිත අරමුණු නැතුව වාගේ ගිහිල්ලා ඔහේ සිත පවතිනවා. කේශම අරමුණක් කරා දුවන්නේ නැහැ. ඔහේ සිත පවතින ඉතින් හිතනවා තමන් සමාධියකට පත් වුණා, ධානයකට පත් වුණා ආදී වශයෙන්. නිවැරදි ආකාරයෙන් ධ්‍යානයට පත්වන්නට ඕන මිච්ඡා සමාධිය ආදී ධර්මයන් සම්මණය කළ යුතු දෙයක්. ඊළඟට මිච්ඡා සතිය කියන්නේ වැරදි ආකාර සතිය. අපි අකුසල කර්මයක් කරන විට බොහොමකට සතියෙන් ඒක කරන්නට පුළුවන්. කිසි කෙනෙකුට අහුවෙන්නේ නැති වෙනද ඒ අකුසල කර්මය කරන නම් කෙනෙකුට කරන්න පුළුවන්. එතන සතියක් තියෙනවා. ඒ සතිය මිච්ඡා සතියක් නෙවෙයි සම්මා සතිය කියන්නේ සතර සතිපට්ඨාන ධර්මයන් තුල සිත පවත්වාගෙන යන විට පහළ වෙන සීයයි. ඉතින් මේ සතර සතිපට්ඨාන ධර්මයන්ගේ අදුපාඩු අනන්තවත් මේ ඇගේ සිත තුළ තියෙනවා. ඒ අදුපාඩු සැකසීමට කටපාඩම් ඇති. ඒක ඒ සතර සතිපට්ඨාන ධර්මයන් තමයි සම්මා සතිය කියලා බුදුහාමුදුරුවෝ බොහොම අවස්ථාවකදී මාගේ විස්තර කොට වදාරලා තියෙනවා. ඒක නිසා ඒ සම්මා සතියන් දිනු කරගත යුතුයි කියන හැඟීම ඇති කරගන්න තොන මිච්ඡා සතිය ප්‍රහාණය කරන්න තොන මිච්ඡා සමාධිය ප්‍රහාණය කර යුතුයි. සම්මා සමාධියයි වැඩි යෙතුවන්නේ. ඊළඟට නව ධම්මා පහ ධම්මා ධම්ම නවයක් කියන ප්‍රහාණය කළ යුතු. මේකට කියන්නේ සංහා මූලක ධම්ම නවය කියලා. සන්නම් පටිච්ච පරිේෂණා, පරිේෂණම් පටිච්ච ලාභෝ, ලාභම් පටිච්ච විනිච්ඡෝ, විනිච්ඡම් පටිච්ච චන්දරාගෝ, චන්දරාගම් පටිච්ච අජ්ජෝසානං, අජ්ජෝසානං පටිච්ච පරිග්ගාවෝ, පරිග්ගාවම් පටිච්ච මච්චරයම්, මච්චරයම් පටිච්ච ආරක්ඛෝ, ආරක්ඛාදිකරණම් පටිච්ච දණ්ඩාදාන, සත්සාදාන, කලහ විග්ඝා විවාද, තුවන් තුවන් පේසං යමසාවාදා, අනේකාපාපකෞසල ධම්මා සම්භාන්තේ කියලා මේක බුදුරජාණන් වහන්සේ දක්වන මහා නිදාන සූත්‍රයේ. එතකොට සංහාව නිසස් වෙනවා. සන්නම් පටිච්ච පරිවේශන විවිධ දේවල් ශ්‍රේණ නැහැ දූප වෙනස්කම් කන ශ්‍රද්ධාව වෙනවා වෙන්න පුළුවන් ආශයට ගඳ සොඳ ඔය විවිධ දේවල් වෙනවා සන්නම් පටිච්ච පරිවේශන කියන්නේ ඒක ඒ පරිවේශනම් පටිච්ච ලාභ පරිවේශන කරන නිසා හොය නිසා ලැබෙනවා ලාභම් පටිච්ච විනිශ්චය ලැබුණාට පස්සේ විනිශ්චය කරන මේක හොඳයි මේක වටිනවා මේක නරකයි මේක මට හොඳයි මේක මගේ දුවට හොඳයි මගේ පුතාට හොඳයි මේ ආදී වශයෙන් විනිශ්චය කරනවා විනිශ්චම් පටිච්ච චන්දරාග එතකොට ඒක පිළි චන්දයක් කැමැත්තක් රාගයක් ඇති වෙන. චන්දරාගම් පටිච්ච අජෝසානං මේ චන්දරාගය ඇතුණාට පස්සේ ඒක අල්ලගන්න. මම මගේ මට ආයත් දෙයක් පස්සේ. අජෝසානං පටිච්ච පරිග්ගහව පරිග්ගහ අජ්ජාසානිය ඇතුණාට පස්සේ ඒක උපාදාන කරනවා. ඒ උපාදාන නිසා පරිග්ගහම් පටිච්ච මච්චරියම් මසුරු බවක් ඇති වෙන කෙනෙක් පරිහරණය කරනවා කියන්නේ කැමති නැහැ. මච්චරියම් පටිච්චාරක්කෝ ඒක නිසාම ආරක්ෂා කරන්නට කෙනෙක් පෙළඹෙනවා ඒ තමන් සතුදී ආරක්ෂාධිකරණම් පටිච්ච නිෂේ ආරක්ෂා කිරීම කරන කොටගෙන ඒක නිසා ඉතින් නොඑක් කලා විග්ඝා විවාද නොඑක් ආකාර වචන කුමාරු කරන්නට වෙනවා නැත්නම් බොරු කේලම් ආදී පව කියන්නට වෙනවා අනේක අපසල ධම්මා සම්බුහන්ති නොඑක් ආකාර අපසල ධම්මයන් කරන්නට සිදුවේ සමාහට දණ්ඩා දාන සත්‍යා දාන දඬු මුගුරු පවා ගන්නට වෙනවා අවශ්‍යතාවන්නට ගියාට පස්සේ මේ ඇයිද හිතන්න පුළුවන් අපි ළඟ නම් මේවා නැහැ කියලා නිකන් බලන්න තමන්ගේ සිත තුළ කොයිතරම් දුරට මශරුකම තියෙනවද කියලා වෙන දෙයක් කියලා තමන්ගේ ධම්ම පුස්තකයක් කියලා හිතමු මේක වෙන කෙනෙක් පරිහරණය කරනද තමන් කැමති නැත්නම් එතන තියෙන්නේ මච්චරියක් නැත්නම් තමන්ගේ ධම්ම දේශනා අඩංගු කැසට් පටියක් කියමු නැත්නම් CD එකක් කියමු මේක වෙන කෙනෙක් පරිහරණය කරන්න කැමති නැත්නම් වෙන කෙනෙකුට දෙන්න කැමැත්තක් තමන්ගේ සිත තුළ නැත්නම් එතන තියෙන්නේ මච්චරියක් මශරු බව තමන් මේකෙන් ප්‍රයෝජනය අරගෙන තියනවා නම් වෙනත් අයත් ඒක ප්‍රයෝජන ගත හැකි ගන්නවා නම් හොඳයි කියන අදහස තියෙනවා නම් තමයි වඩා සුදුසු. එතකොට මේ මච්චරය නිසා සමහරට බොරු කේලම් පවා කියන්නට වෙනවා. ඒක නිසා තමයි ඒක ආරක්ෂා කරන්න. මේ මසොකම නිසා තමයි ආරක්ෂා කරන්නේ. ඉතින් මේ කරුණු නමේ ප්‍රහාණය කළ යුතු කරුණු නමයක් වශයෙන් තමයි දක්වා තියෙන්නේ නව ධම්මා පහතබ්බා කියන කාරණා. මේවා විස්තර කරන්න අවශ්‍යයි. නමුත් විස්තර කරන්න කාලය අවකාශ දෙන්නේ. ඊළඟට දස ධම්මා පහ තබ්බා ධම්ම 10ක් තියෙනවා ප්‍රහාණය කරවෙ යුතු. ඒකට තමයි දස මිච්ඡත් කියන්නේ. කලින් මිච්ඡත ධම්ම 8ක් අපි කියවා. ඒකට තව දෙකක් එකතු කරගන්නහම දස මිච්ඡත් කියන්නේ මිච්ඡා විමුක්ති ඥාන දර්ශන කියලා දෙකක්. වැරදි ආකාරයෙන් නිවන් ලැබුණයි කියලා වැරදියට වැරදිලා ඉන්නවා. මේ විදිහට නිවන් ලැබුණයි කියලා ඒක වෙන මේ නිවන් අවබෝධ කරගන්න කියලා ඒක වෙනබඳ විමුක්ති ඥාන දර්ශනයකුත් වැරදි ආකාරයෙන් ඇති කරගෙන සිටිනවා. අද කාලේ බොහෝ දෙනෙක් සිටිනවා. සෝවාන් වෙලා නැහැ අත්ත වශයෙන්ම. සෝවාන් නැහැ කියලා වැරදිච්චයි. අනාගාමී වෙලා නැහැ. නමුත් අනාගාමී වෙලයි කියලා සහතික දීපුවයි අඳන් තවත් ඉන්නවා විවිධ තැන්වල. දැන් මේ අය වුණත් අනාගාමී තත්ත්වයට කලින් තැන්වලින් පස් කරලා නැතිමනේ. මෙහි ආවට පස්සේනේ අඩුම වශයෙන් සෝවාන් ආදී මාර්ගඵල ලැබලා නිවන්සෝ මේකයි කියලාවත් අත්දකින්නට පුළුවන්. මේ වගේ පිළිස් අපිට හරියට හම්බෙලා තියෙනවද ඉන්නවා. ඊට අමතරව රහත්තුමයි කියලා රැවටිලා ඉන්න අයත් ගොඩාක් ඉන්නවා. එක්කෙනෙක් දෙන්නේ නෙවෙයි බොහෝ දෙනෙක් ඉන්නවා මේ ලංකාවේ. එතකොට මේ ඔක්කොම මිච්ඡා විමුක්තිය Taman හරියටම මේ මාර්ගඵලයට පත් වෙලා නැහැ. නමුත් පත්තු නැයි කියලා හැවටිලා සිටිනවා. ඒ ඇයිද කියන්නේ අදිමානී කුජිරියෝ කියලා. මේ අදිමාන තත්ත්වයට පත් වෙලා සිටිනවා. මේවා මේ මිච්ඡා විමුක්තිය අත්හැරියේ නැත්නම් එවැනි කෙනෙකුට කවදාවත් තේින් එහාට කිසි දෙයක් කරන්න බෑ. උදාහරණ වශයෙන් අපි හිතමු අනාගාමී වෙලා නැතුව නැත්නම් සෝවාන් වෙලා නැතුව ඉන්න කෙනෙක් මම සෝවාන් වෙලා සිටිනවායි කියන අදහසේ පිටලා වැරදි අදහසක එල්බගෙන සිටිනවා නම් ඔහුට නැවත සෝවාන් වෙන්න බෑ. ඒ අදහස ඉවත් කරගන්න තේන්න. මොකද සෝවාන් වෙන්න උත්සාහ ගන්නෙත් නෑ. තමන් සෝවාන් වෙලා කියලා සිටිනවා කියලා හිතාගෙන ඉන්නේ. ඒ වගේම තමයි ඊළඟ මාර්ගඵලත්. තමන් ලබලා තියෙනයි කියලා හිතලා තියෙනවා නම් ඒවා ලබා ගන්න හැකියාවක් නෑ. මේ මිච්ඡා විමුක්ති කියන එක අතහැරියේ නැත්තම්. මේ මිච්ඡා විමුක්ති අතහැරින්න තමයි ප්‍රත්‍යක්ෂ ඥාන කියලා ප්‍රත්‍යක්ෂා ඥාන තියෙන්නේ. ප්‍රත්‍යක්ෂා ඥාන උපදවා ගැනීමෙන් තමයි මිච්ඡා විමුක්තිය ප්‍රහාණය කරන්න පුළුවන් වන්නේ. තමා වැරදි පැත්තකටපත් වෙලා හරි මාර්ගඵලයක් ලබලා නිවිසිරින්නේ කියන කරුණ ආදී කරුණු අවබෝධ කරගත හැකි ගන්න. මිච්ඡා විමුක්ති ඥාන දර්ශන තමන් මෙතේ ඵලයක් ලැබලා තිබුණායි කියලා ඒ ගැන ඉතින් ඒ වැරදි හැඟීමකුත් තියෙනවා. අපි හිතමු මේ ඊයේ පෙරේදා අපි කියන්නේ සිත දිස්කරගෙන ඉස්සරගෙන ගියා මොකක්වත් හිතේ සිතවිලි නැති වෙන එක සාමාන්‍ය ස්වභාවික දෙයක්. සිතවිලි සිතක් නැති වෙනකොට සිත නිසල වෙනවා. මෙයා රහත් වෙලා කියලා හිතාගෙන මෙතන ඇවිල්ලා ඉතින් මහා ආමඳුර කෙනෙක් මහා හයියෙන් දේවල් කතා කළා. එයා ඒ රහිත යන්තම් නිසල වෙච්ච එක රහත් වෙච්ච එකයි කියලා හිතනවා. ඒ සිත නිසල විදිහේ මේ ක්‍රියාදාමය මිත්‍යා ඒක තමයි දැක්කා. ඒ නිසා ඒක මිත්‍යා විමුක්ති ඥාන දර්ශනය. මේ විමුක්තියට පත්වන්නේ මෙහෙමයි කියලා එයාට හැඟීමක් තියෙනවා. සම්පූර්ණ වැරදි. ඉතින් මේ විදිහට තමන්ගේ තියෙනවනම් මිත්‍යා විමුක්ති ඥාන දර්ශනයක් ඒ සියල්ල මතහලේ තියෙන මේ විදිහට දස ධම්මා පහ තබ්බා ධම්ම 10ක් ප්‍රහාණය කළ යුතුයි කියලා දැක්කෙනවා. ඉතින් මේවා විස්තර කළා නම් එහෙම අඩුම වශයෙන් මේ එක එක දේශනේ වත් කළා නම් දේශන 10ක් වත් කරන්න තියෙනවා. මේ තාක්ෂණයෙන් අපි ප්‍රකාශ කරේ මේ කරුණු ගැන අවබෝධයක් ඇති කර ගැනීම ඉතාමත්ම අවශ්‍යයි. අවබෝධයක් ඇති කර ගැනීම පමණක් නෙවෙයි, ඒ අවබෝධය ඇති කරගෙන මේ ධර්මයන් ප්‍රහාණය කිරීම සඳහා කුමන ආකාරයකින් මාර්ශින් මේ ධර්ම පිළිබඳ මානසිකාර පැවැත්වීමට දේවා අවබෝධ කර ගත යුතුද කියන කරුණ තේරුම් අරගෙන ඒවා ප්‍රහාණය කිරීම සඳහා කටයුතු තකනන්නට ඕන. එතකොට තමයි ජීවුනු වෙන්නේ එයින් එහාට ප්‍රතිඵල ගන්නට පුළුවන් වන්නේ. මේ විදිහට කටයුතු කිරීම තුළින් මෙයටත් ඉහළ මාර්ගඵල ලැබලා මේ සංසාර දුක නිම කිරීමට වාසනාව ශක්තිය උදා වේවා කියලා ආශිර්වාදනය කරමින් මේ දේශනාව මෙතනින් අප දැන් නිම කරනවා. දෙවියන් දෙකින් දෙමු ආකාශත්තාජින පාටිකම. ආකාශත්තාජි බොම්මට්ටා දේවානාගා අනෛද්දිකා පුඤ්ඤන්තං නෝ දිස්වා කිනන් රක්ඛන් ශාසනං ආකාශත්තරි බුම්මත්තා දේවා නංග මහිද්දීකා පුඤ්ඤන්තං අනුමෝදිතා සිරන් දස්සන්දු දේශනම් ආකාශත්තරි බුම්මත්තා දේවා නංග මහිද්දීකා පුඤ්ඤන්තං අනුමෝදිතා සිරන් දස්සන්තු මං පරන්ති ප්‍රාර්ථනේ කන්නේනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හොතෝ යාව නිබ්බාන සත්‍යය ඉදම් මේ පුඤ්ඤං ආශවක්ඛයා මහන් හොතෝ සම්බදස්සා පමිච්චතු මේ ශාම නමියටත් අමා මහ නිවන සම්සිඳීම සඳහාම හේතු වාසනා වේවා. අභිවාදන ශේලිස්ස නිච්ඡං වද්ධා පචායනෝ චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයවන්නෝ සුඛං බලං ආරෝග්‍ය සම්පත්තේ සග්ග සම්පත්තිනී උච අතෝ නිබ්බාන සම්පත්තේ මිනාතේ සමින්ජතු සෝපත්තේවා නිවන් සරදේවා.